භවාංග හිත යනු කුමක්ද? භවාංග හිත පිරිසිදුද? තද නින්දේදී පවතින හිත කුමක්ද කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. භවාංග හිත කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා විස්තර කරන බලා ගන්න ඕනේ. මේකට තව කියන නමක් තමයි ద్వාර මුක්ත හිත කියලා. රස කන දිවනාසයේ ශරීරයේ මන කියන මේ වාතයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණ. මෙන්න මේ අරමුණක් මුල් කරගෙන හටගන්න හිත තියෙනවා. මනස ගොඩනගෙන ඒකට හේතුකාරක වෙන ගති ලක්ෂණයක් තියෙනවා. මුලින් අරමුණක් මුල් වෙලා අදහසක් එන්න පුළුවන්. දැන් හිතමු කෙනෙක් මරණාසන්න මොහොතක වැරෙන්න වෙනවාගේ චුත වෙන්න තියෙනවා කියලා. චුත වෙන මොහොතක එනකොට ඔහුට කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් කියලා. මේකෙන් ගැලපෙන දෙයක් මේ ඉන්ද්‍රයන් හයද කෝකට හරි ගැලපෙන්නේ ගෝචරෙලා එනවා. ඒක දර්ශනීය විද්‍ය දෙයක්, ප්‍රවණීයට ලැබිච්ච දෙයක්, මොන හරි දෙයක් මරණාසන්න මොහොතක මුල් කරගෙන. ඒ මුල් කරගෙන හිතක් හට ගන්නවා. ඒතර ආරම්භන ස්පර්ශ වීමේදී හටගන්නේ ඒක රූප මුල් කරගත්ත හිතක් නෑ. මේ චක්කු විඥාන මුල් කරගත්ත චක්කු විඥාන චිත්ත වීතියක් එතන තියෙනවා. දර්ශන චිත්ත වීතිය. කරණ හිත ශබ්දයක් මුල් කරගෙන ශ්‍රවණ මුල් කරගත්ත ශබ්ද මුල් කරගත්ත චිත්ත වීතිය. එන සෝතද්වාරික චිත්ත වීතිය. ඒ චිත්ත වීතිය හටගන්න ආවර්ධනයේ පටන්ගෙන හටගන්න සියලුම සිත් වලට ආරම්භ වෙනවා. සෝතයෙන් ගතනම් ශබ්ද ආරම්භ වෙනවා. ඒ ගත්ත ශබ්ද ආරම්භන යලි යලි ආවර්ජන කරලා මනසෙන් ඒ ආරම්භන ගන්නවා. ගන්ධයක් නම් ආවි. ගන්ධ ආරම්භන ගන්නවා. ඒකේ ගාහන විඥානය කියන්නේ ඒකයි. චිත්ත විදි එක කොටසක් පමණයි. ඒක චිත්තක්ෂණයක් පමණයි. ඊට පස්සේ සම්පාලිච්ඡන සංතීර්ණ වොත්තපන ආදී වශයෙන් ක්‍රියාත්මිකා ජවන වලට මුල් වෙලා තියෙන්නේ. ඒ ගන්ධ කියන අරමුණ ගත්ත අරමුණ මතක සටහන තමයි ගන්න. මෙන්න මේ විදිහට අරමුණක් අරගෙන අරමුණට අනුවනගෙන හිත තියෙනවා. ඒවා පංචද්වාරයෙන් ගත අරමුණ. දැන් අපි හිතමුකො මිනිහෙකුට මරණ ආසන්න මොහොතකදී යම් කිසි මැවිච්ච රූපයක් හරි දෙකි කවුරු හරි පිටියෙන් අයින් දෙනවා දැක්ක. දැන් යන දර්ශන අරමුණක් එනවා. ඒ දර්ශන අරමුණේ හැඩරුවක් තියෙනවා. සතුරාගේ ස්වභාවය පිහිය හැටි, අමෝරාගෙන ඉන හැටි, සෝ මරනවා කියලා කියන හැටි, මේ ආදී වශයෙන් යම් කිසි ආකාරයේ අරමුණු කීපයක් ආව හැටාව කරදාව මනසට දැනුන ආකාරයේ මොකම එන්නේ. මෙවිල හරි එනවා. දැන් මම බලන්නේ රෝගියා කෑ ගහද්දී මෙයා මලොත් එහෙම. දැන් ওই විනාඩියේදී ඒ බුද්ධයාට භවාංගයේ පත් වෙන්න හේතුවේ චිත්ත ගති ලක්ෂණයක් එනවා. ඒ අර අරමුණ ආපු එක එතනින්ම ආවා ගියා ඉවරයි. අර රූප දර්ශනයක් තිබුණා හතුලගේ හැටි, මරන්න ආපු හැටි. දැන් ඒක නෙමෙයි මේ භවාංගයේ යන්නේ. ඒ විලාසේ උට ඇතුළ නම් බයක් එහෙම. බය කියන එක අරමුණක් ආපුනම මනසේ ඇති වෙන තව දෙයක්. බය කියන අරමුණක් නැහැ. බය ගන්නන්න අරමුණක් තියෙනවා. දැන් බය ගන්නන අරමුණ තමයි උඩට මතුවේ. කර්ම නිමිත්තක් වශයෙන්. බය ගන්නන අරමුණ ආවා. අරමුණ ආවට පස්සේ ඊට බය වුණා. බය කියලා ස්වභාවයක් හිතේ හටගත්තා. මෙන්න මේ භාවය කියන එක තමයි ගතිය කිව්වේ. මෙන්න මේ ගතිය තමයි උත්තර හේතු වෙන්න ඔහුට ක්‍රියාත්මක වෙන්නේ. බය නම් ඔහු මේ බය මුල් කරගෙන බය අරමුණු කරගෙන ඊට අනුකූලව කටයුතු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ හටගත්ත බය ආයි නැති වෙන්න නම් නැවතත් මේ පංචද්වාරයේද හෝ මනෝද්වාරයේද වෙනත් අරමුණක් ඇවිල්ලා වෙනස් කරන්න ඕනේ. විනාස නොකරනකම් මේ බය අරින්නද? දැන් කෙනෙක් අපි නිකන් ස්වභාවයෙන් බය ගැල්ලුවොත් එහෙම. ඊට පස්සේ ඒ බය ඇරෙන්නේ කොහොමද? එයාගේ හිතේ අරමුණු ගහලාවක් එක්ක ගලා ආයෙන්න ඕනේ. ඒක කවුරු හරි ඇවිල්ලා බය වෙන්නේ නැපාව අපි ඉන්නකම්. ඔය විදිහට යමක් කියන්න ඕනේ. උඹට හැකවාදේට අපි ඉන්නේ. උඹ බය වෙන්නේ නැපා. ඕම් දැන් තාම වගේ බය ඇති. ඒ විදිහට කොහොමද කියන්නේ? වඩවිද බලනකොට එයාට හිතෙනවා ගහන්නේ ඔකටම වෙලි තියෙනවා. බලපුවා මොකෙන්ද වෙලි තියන්නේ? පොට්ටේ ඇසි පිස්තෝලේ දීලා අහුනා පිස්තෝලේ අත. ආ දැන් බයයි. අරමුණක් ඇවිදිනයි බයයි. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුට මරණාසන්න මොහොතකදී පාප ධර්මයක් පළදින හතරවක උපත්තියක් ලබන තියෙනවා. ඒ විලාසිතිය ඇති වෙච්ච බයක්, සැකිතියක්, වෛරයක්, ක්‍රෝධයක් ඒ වගේ යම් කිසි අගතියක් හිතට ආවම ඒක අරගන්න හේතුකාරක වන පිළිසත වෙන වෙන අරමුණක් ඉන්නේ නැහැ. ඔහු අසරණ වෙනවා. ඒ ආපු තීරණේ ආපු බයක් නම් ආවේ. ඒ ආපු තීරණේ වෙනස් වෙන්න හේතු නැතුව යනවා. ඒක අකුසල විපාකයක්. උපේක්ෂා සහගතව ඒක තීරණය කරන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. බය වෙවි ඉන්නා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. අනාත්මයි. අසරණයි. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් ඒකේ මලොත් එහෙම. අන්න ඔහුගේ ගතිහිත වෙන්නේ. පරිසන්දියට හේතු වෙන්නේ අන්නේ බය. බයද හිමි වෙන්නා වූ ස්වභාවයක් ඇද්ද ඒ බය මූලික කරගෙන හටගත්තා වූ චරිත ලක්ෂණයක් තමයි. ගති රුව වශයෙන් පහළ වෙන්නේ. මූල විකෘතියලා භයානක බවට පත් වෙලා හැංගෙන්න බලන ඕමාරි පැල්ල දුවන්න බලන එහෙම ගති ලක්ෂණයක ක්‍රියාකාරීත්වය තමයි බය මුල් කරගෙන උඩ නිපදවන. අන්නේ ඒකෙන් හට ගන්න ගති රුවක් හටගන්න. ඒ ගති රුවට අනුකූලව ප්‍රතිසන්දියක් ලැබෙනවා. දැන් ලැබූ දැන් පටන් පටිසන්ධිය මුල් කරගත්ත කර්මජ වලය නිකුත් කරලා දුන්නා. ඒ ශක්තියෙන් ඔහුට දුන්නේ බය නැහැ. ඒ ලැබූ අධ්‍යාව කෙලවර වෙනකන් ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන හැමිලෙම බය බව. බය මුල් කරගත්ත මානසිකත්වය තමයි ඔහුගේ ස්වභාවයෙන් තියෙන්නේ. ඒ හැමිලෙම ඔහුට යම්කිසි ප්‍රවෘත්ති පහක් වශයෙන් ඊට පස්සේ ආවනම් ඔහුට දැනසෙන දෙයක්. ඉනේන ගානේ කාගේ හරි පිළිසරණක් තුළ ඉඳි තමයි බය අරගන්නේ. තනි වෙච්ච ගමන් ආයි බයයි. ඒක අරගන්න බාහිර උපකරණයක් උපක්‍රමයක් ඕන. ඉතින් මෙන්න මේ වගේ හත්තු විශාල බයකින් ජීවත් වෙනවා. තාවකාලිකව යක්ෂ වෙන්තරකට ගිහින් ගති ලක්ෂණේ රවුල්දලා. සෞතර ගති ලක්ෂණේ කියන්නේ ඇහි කණින් නාසයෙන් ගත අරමුණක් නෙමෙයි. අරමුණක් නිසා මනසින් ගොඩනගාගත එක්තරා මානසිකත්වයක්. ඒ මානසිකත්වය විරස් කරන්න නැවත වාරයක් අරමුණක් දෙන්න ඕනේ. මරණාසන්න මොහොතකදී ඒ අරමුණ දෙන්න ඉස්සෙල්ලා ඉන්ද්‍රිය ටික විය ගියා. ඇතෙන් කලින් නාසයෙන් දිවෙන් කයින් අරමුණක් ගන්න බැළු වෙනවා. එතනින් අසරණ වෙනවා. කරමු කර්ම ශක්තිය අනුව මනසට අරමුණක් ඇද ඉඩ දෙන්නේ නැත්නම් උඩ මනසින් උත් අසරණ වෙනවා. ඊට පස්සේ ආපු රෝධයට අනුකූලයි. ඊට අනුකූලව උපත්තිය බහු ලබනවා. මෙන්න මේක තමයි ద్వාර මුක්ත චිත්තය කියලා. ద్వාරේ නාපු එක අරගෙන අභ්‍යන්තරයෙන් ඉපදවාගත මානසිකත්වය. මෙන්න මේක තමයි ඊට පස්සේ ඔහුගේ ලැබූ අධ්‍යාවක් ලැබුව කෙනාට නිරන්තරයෙන් පිළිගන්නා වූ මානසිකත්වය. බයම අරමුණු කරගෙන යලියයි බය නැගෙන. ඒක අරමුණක් ගන්නකොට ద్వාරයක් වශයෙන් බාහිරින් අරමුණක් එන්න ඕනේ නේ. ඒක අභ්‍යන්තරයි හැම වෙලේම. අනේ ගති හිතේ ස්වභාවය ඕකයි. යහපත්යේ උපදිනා නම් මිනිසෙක් වෙලා ඊට අවශ්‍ය කරන්නාම මනුෂ්‍ය ධර්මයට අවශ්‍ය දෙයක් අරමුණු වශයෙන් ඉනවා. මරණාසන්න මොහොතේ. මෙන්න චුත වෙන අවසාන මොහොතේ. ඒ අරමුණ ආවරමදික යහපත් දෙයක් නම සමාජ සේවයක් කරන කෙනෙක් අනුන්ට යහපතක් කරන්න අවස්ථාවක් ලැබිලා එහෙම දර්ශනයක් පහළ වෙච්ච ඉලාලු. ඔහුට චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අනිත් චිත්ත ප්‍රසාදයේ අභ්‍යන්තරයෙන් අරමුණ නිසා අභ්‍යන්තරයේ හිතේ නැගිච්ච දෙයක්. ඒක ගතිය වෙනවා. ඒක යහපත් ගතියක්. බය වෙන එකක් නෙමෙයි. ප්‍රබෝධයේ මුල් කරගෙන හටගන්න. ඒ ගතියට අනුකූල රුවනම් ප්‍රබෝධයි. ඊට අනුකූල හොඳ දීප්තිමත් කායිකත්වයක් ඇති මානසිකත්වයක් ඇති ස්වභාවයක් ඇති උපදිනවා. ඒ පරිසන්දිය ලැබුවර පස්සේ අන්න භවයේ අංගුණේ ඔන්න ඕකයි. භවාංග හිත කියන්නේ ඕකද? යලි යලි ඒකම ආවර්ජිනේ වෙවි ඒකම නැගෙයි. හටගත්ත චිත්ත වීතියක් වශයෙන් නෙමෙයි හටගන්නේ. චිත්ත වීති හිත හට ගැනීමක් නෙමෙයි ඒක තියෙන්නේ. අරමුණක් ඇවිදලා වීතියක් ගොඩ නැගෙන්නේ. නිරන්තරයෙන් පවතින හිතවාරුමක් දෙනවා ඒක. ඉතින් ඒකෙන් තමයි ඒ ගතියෙන් තමයි ඒ කර්මජ රූපේ මේ පාලනය කරන්නේ. කර්මජ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය පාලනය කරන්නේ ඒකයි. ඔව් නිතරම ඉන්නේ ප්‍රසාදයෙන් ඊට පස්සේ. ඒ ප්‍රසාදයේ දුරු වෙන්නේ බාහිරින් ආපු අරමුණක් ආවොත්. හැබැයි ඒ විලාහට විතරයි. අරමුණ ගේ ගිය ගාම ආයි හැරියක් අර කර්ම ස්වභාවයටපත් වෙනවා. ආයි ආපු ප්‍රසාදී හිමෝ නැගෙනවා. දැන් ඒ විදිහට තමයි යම්කිසි සත්‍යයකින් ඔය කියන භවංග චිත්තේ පහළ වෙන්නේ. භවංග චිත්තේ පංචාද්වාරයෙන් අරමුණු අරගෙන පහළ කරන එකක් නෙමෙයි. අරමුණු අරන් පහළ කරොත් වීදි හිතක් එන්නේ ඒකයි. ස්වභාවික හිත භවංග චිත්තේ කියෝකද? අර කර්ම ශක්තිය තියෙනකම් ඒ හිත ඒ ශක්තියෙන් යලි යලි නගනවා.
නැගෙනකව උපනා කරනවා. ආපු හිතේ ස්වභාවය. අන්න ඒක තමයි ගති හිත වෙන්නේ. ඒ ගති චිත්තය තමයි අපි කියුවේ භාවංග චිත්තය කියලා. ඒක තමයි හැම සත්වෙකම ජීවත් වෙලා ඉන්නකොට ඉන්නේ ඒක තමයි මූලික කරගන්නේ. ඒ කය පවතින ඒ චිත්තයට අනුව. බාහිරින් ඇතකන දිවනාදී ශරීරයේ වලකින මෙවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මින් අරමුණක් ආවොත් වීදි හිතක් පහළ වෙනවා. මේ වීදි චිත්ත ධාරාව යම්තරකින් නැවතුනොත් පොතනින් හරි. අර භවංග හිතයි ආයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි වීදි නවතිනවා කියන එක නීති වැඩක් නෙමෙයි. යම්තරේ උපන්නට පස්සේ. නිින්ද ගියා කියලා වීදි හිත නවතින්නේ නැහැ. නිින්ද ගියාට පස්සේ සිද්ධ වෙන්නේ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන මේ හිත් පහළ වෙන එකයි. මනෝද්වාරයේ ආරමුණක් එනවා මොනවා හරි කර්ම විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් එන ධර්මයේ. ඒ ආරමුණ මුල් කර ගන්න. නිදාගත්තාට පස්සේ නිදි සුවයක් එනවා. ඒකත් කායික සුවයක්. කායික වශයෙන් දැනෙන සුවයක් තියෙනවා. ඒ සුවේ එනකොට ඒක තමයි අපි නිදි සුවේ කියන්නේ. ඇඟේ වෙහෙස මහන්සි අඩු වෙලා ඇඟ සැහැල්ලු වෙලා ඒ හේතුවෙන් හට ගන්නා වූ සුවයක් එනවා. අන්නේ සුවේට හිඳ හිටියා. ඒ සුවේට හරි ආසක්. ඒක ඇඟ නිකන් කිරි පොලා ගිහලා නිකන් බොහොම නිකන් ප්‍රිය භාවයට පත් වෙලා බුරුණු හොදක් තිබ්බා වගේ ස්වභාවයක් ඇන්නේ දැයිනේ. එහෙම ස්වභාවයකට පත් වෙනවා. අන්නේ ස්වභාවයේ ඉන්නකොට හරි පියයි. අන්නේ ඒකට කියනවා නින්ද කියලා. දැන් නින්ද හට ගැනීමට කායික වශයෙන්ම හට ගන්න දෙයක් නින්ද. කායිකම සුවයක් ඒක. ඔන්නේ සුවේ ආරමුණු කරන්නේ වීදි හිත් හට ගන්න. හැබැයි මේ හටගන්න වීති හිත වලට එලා අරමුණ අර ඇහැට කනට නාසයට දිවට කයට එනවා වගේ මහ බලවත් ඒවා නෙමෙයි. ඒ නිසා ඇති වෙන චිත්තනාල පරිත්තාරාමන සහ අතිපරිත්තාරාමන ඒවයි ඇති වෙන. පරිත්තාරාමන චිත්තය හටගත්තොත් ඒකින් ඒ විභාග සුවේ විඳිනවා මිස නැණ ඉත ඒ සුඛාස්වාදයේ කායික සුඛාස්වාදයේ විඳිනවා මිස ඒ ආස්වාදයේ සඳහා දැන ගැනීමට හෝ බාහිර දෙයක් ගැන හිතීමට හෝ අවශ්‍ය කරන වීටි හිත් වශයෙන් සංකාර පහල කරන්නේ නැහැ, ජාන පහල කරන්නේ නැහැ. විභාගයේ දාව භවංග වුණා. ඒ භවංගය කියලා කියන්නේ ඒ හටගත්තු ස්වභාවයට අනුකූල ගතිය තමයි භවංග. ඒක වීටි භවංගය. අනිත් වීටි භවංගය තමයි වර්ණාසන්න කියන්නේ යම් කෙනෙක් ජීවත් වෙලා ඉන්න නිින්ද ගියාම විතර පවතින භවංග හිත කිව්වේ ඒකයි. අර කියන භවංගය වෙන එකක්. උපපති භවංගය වෙන එකක්. වීටි හිත් භවංගය තව එකක්. ඉතින් උපපති භවංගයේ විතරක් යම් කෙනෙක් පිහිටනවා නම් ඒක පිහිටන පුළුවන්. හුස්ම ගැනීමවත් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මොකද හුස්ම ගන්නවා අරිනවා කියන්නේ චිත්තජ ක්‍රියාවලිය. නමුත් කොච්චර නිින්ද ගියත් හුස්ම ගන්නවා අරිනවා. ඔව් ඒකේ ඉන්නේ. කොච්චර හද නිින්ද හිටියත් ඒක නවතින්නේ නැහැ. දැන් හුස්ම ගැනීම හෘදේ වස්තුව කම්පණය වීම කර්මජ ක්‍රියාවලිය. ඒක
ඉන්ද්‍රියෝගේ
වගේ වැඩක් වෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒ විලාදී ඉන්නේ අර වරිත්තා රාමන අතිපරිත්තා රාමන චිත්ත විදි ක්‍රියාත්මක වීම. ඔව්. දැන් ඒ වගේ අවස්ථාවල ඉන්නේ ඉතාල ප්‍රවෘත්ති විපාකයක් ඇවිදින්න ඒ විපාකේ නෝ. ඒක මරණාසන්න මොහොතදී ඇති වෙන භවංගයේ එහෙම දෙහිතෙන් ඉදහස්සලා පීඩන්නේ නැහැ බොහොම කලාතුරකින් වෙන එකක් ඒ. හැබැයි මේ වීටි හිත් භවංගේ තමයි නිින්දෙදි හටගන්නේ. නිින්දේ භවංගේ ඉඳපවතිනවා කියන්නේ ඒකයි. හුස්ම ගැනීම ඇරීම කරනවා නම් ඒකත් වීටි හිතකින් හටගන්නවා. ශරීරයේ අපහසු අධ්‍යයනට හුස්ම අදිනවා. තියයි අපහසු නිසා හරිනවා. ආයි ගන්න අමාරු නිසා ආයි අද ගන්නවා. ආයි අපහසු හරිනවා. ඔය ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනවා. අර කර්මයේ අනුකූලව සිද්ධ වෙන්නා වූ දේ ඒක දෙයයි. ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් පරිසන්දි විපාකයෙන් මේ භවංගයේ මතු කරලා තියෙන ගති ලක්ෂණය අනුව ඒ ගති කයක් හට ගන්නවා. ඒකේ ස්වභාවයට අනුකූලව මේ ගති කය 10 ඉඳපත් කරනවා නරකනවා. හොඳනම් සුවේටපත් කරනවා. 10 ඉඳපත් කරනකොට ඒ අසුරු කරේ තිබෙනව කය 10 ඉඳපත් වෙනවා. ඇතුලේ දැවෙන සැවෙන පටන් ගන්නවා. චිත්තද ක්‍රියාවලිය ඊළඟට ගන්නවා. අරගෙන ඉති ප්‍රතිකර්ම කරනවා. අරගෙන ඉඳන් චිත්තද කාය කර්මයක් ක්‍රියාත්මක කරලා ඉතන. කුෂ්ම ගන්නවා අරිනවා. ওই ක්‍රියාවලිය කර කර ඉන්නවා. හැබැයි හුස්ම ගැනීමේ ඇරීමේ ක්‍රියාවලිය අර කියන ඇහැට පේන කනට ඇහෙන જાතිය ප්‍රබල අරමුණු නෙවෙයි නේද? ඒකට ජවන් හිත් පාර කිරීමේ හැකියාවක් නෑ. විභාග වශයෙන් ඇදිලා ගන්න සම්පටිච්චන සංසීන වොත්තපන කියන ක්‍රියාවලියට එනවා. වොත්තපණය කරන්නේ ආපු දේ විතරයි. ඒකට ගත යුතු ක්‍රියාවලිය කරනවා විතරයි. ඒකට ජවන පහල කරන ශක්තියක් නැතුව යනවා. විපාක වශයෙන් ආපු දේට මොකක්ද ආපු තීරණි ඒකම කියනවා මිසක්. ඒකට භවයට අංග වෙනවා මිසක්. නව තීරණයක් ගන්න බැරුව යනවා. ඊසා ඒ විලාසි බොහෝ කොට පවතින පරිත්‍තාරාමන සහ අතිපරිත්‍තාරාමන චිත්ත වේ. සිහි නැති වෙච්ච වෙලාව තමයි බොහෝ කොට අතිපරිත්‍තාරාමන වෙන්නේ. ඒක නිසා එන තේත ප්‍රතිචාර දක්වන්න හැකියාවක් නැති. එහෙම දැනීමක් නැතුව යනවා. මොකද සංකාර වශයෙන් ගොඩනගෙන ජවන් ගොඩනගන්න නැති නිසා. ඒකයි සිද්ධ වෙන්නේ. නිින්දේදී පවතින හිත බවාගෙට කිව්වේ ඒකයි. දැන් කෙනෙක් උප්පත්තියට ඇවිදලා හිටන් යම් කිසි විදිහක ගැබකට ආවට පස්සේ බලංග චිත්තයේ ක්‍රියාත්මක වෙන හෘදේ වස්තුව හැදිලා නැත්නම් කම්පණය වෙනවා හුස්ම ගන්නේ නැහැ බල ඇති. දරුවා ජීවත් වෙන නව මාසයක් යනකම් බලේ හුස්ම ගන්නේ නැහැ. ඉබ්බදිලක් පොඩ වෙලා ගියාම හුස්ම ගන්න පටන් ගන්නවා. එතකම දරුවා හුස්ම ගන්නේ නැහැ. චිත්තද ක්‍රියාවලිය කරන්න නැතුව ඉන්නවා. අනේ තද නින්දක ඉන්නවා හා සමාන ඒ මොහොත කාලෙක. අරවාගේ බවංගිය ක්‍රියාත්මක වෙයි. බවංගී තමයි ඒලාට ඉකය පවත්තා. කර්මජ ක්‍රියාවලිය නිසා අවශ්‍ය විදිහට කය හසුරවනවා කය ක්‍රියාත්මක කරනවා. ඒ විලාසේ ඉන්ද්‍රියන් දුර්වල කරන්නේ නැහැ. එහෙම පවත්තා. දැන් විද්‍යාර්ථය බලනවා ඇස් දෙක හත් දවසක් බැඳලා තිබ්බොත් එළියක් වෙන්නේ නැති වෙන්නේ. ඇස්වල ස්නායු දුර්වල වෙන ඇස් අඳ වෙනවා කියනවා. දින හතක් එළියක් වෙන්නේ නැති ඇස් දෙක බැඳලා තිබ්බොත් කෙනෙක්ගේ. ඇහැල බලන ඇස් අඳයි. මේ ඉන්නයි පද්ධති අක්‍රිය වෙනවා. හැබැයි නව මාස දෙකක් තුනක් යනකම් දරුවා හැදිලා ඉවරයි බලය ඇතුළේ. එතන පටන් ගෙන මාස 6 7ක් යනකම් බලේ ඉන්නවා. ඇස් බලන්නේ ඇස් දෙක පියවි. ඊළඟට විහි වුණාට පස්සේ ඇස් පේනවා. අඳ වෙලා නැහැ. මොකද හේතුව කර්මජ ක්‍රියාවලිය එතනදි සිද්ධ වෙන්නේ. භවංගී ක්‍රියාත්මක වෙන වෙලාව නියම විදියට. ඒ විලාසය අරගෙන දුර්වලතාවය නැති කරනවා. දුර්වලතාවය තින්නේ ඉන්නේ යන්නේ නැහැ. යකයකති වෙන්නා වූ යම්කිසි අංගපසඟ නියමාකාරයේ හැදගස්සන්නේ අර බවාංග අවස්ථාවේ ඉන්නවනะ බවාංග අවස්ථාව එක්ම කියලා වීති හිත අවස්ථාවට ආවට පස්සේ බවාංගියෙන් ගේන ක්‍රියාවලිය සර්ව සම්පූර්ණ ක්‍රියාත්මකෙන ඉඩ දෙන්නේ දැන් තුවාලයක් මතු වුණොත් තුවාලයක් හැදුණොත් කැළලක් හිටින්නේ ඒකයි අර බවාංග ස්වභාවයට හෝ ඒ ස්වභාවයේ චිත්ත ස්වභාවයකට ඉඩ දීපොත් එහෙම අර කැලල හිටින් නැති වෙන්නේ බවාංගයේ යම් කිසි ශරීර ස්වභාවයක් ගන්න. ඒකේ ආකෘතිය යලි නිබදවනවා. අර ඉන්ද්‍රිය යලි ප්‍රබෝධ වෙනවා. තිබුණ ආකාරයෙන් හැදගස්සලා දෙනවා. දැන් ඒකදී ඔය භාවනාව ආදී තැඟවලදී චිත්තේ ධානයට ගත්තහම අර බවාංගීට ගත්තා වගේ තව ක්‍රමයක්. ඒකත් ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ඉන්නේ. මේ ප්‍රවෘත්ති වශයෙන් හටගත්ත එකම චිත්ත වීතියක් හදනවා. අර බවාංගේ චිත්ත වීතියේ ස්වභාවයෙන් ධාන චිත්ත වීතිය දෙනවා. ධ්‍යාන සමාපත්තියේ ධ්‍යාන සමාපත්තියේ සමාධියට ඉන්න පුළුවන්. ධ්‍යානිත අනුකූලව මේකයි හැලගස්සලි හදනවා. එතකොට අතර විකෘති කරන්නේ නැහැ. ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් දුර්වල වෙලා තියෙනවනම් ඒවා බව යලි ප්‍රකෘති කරනවා. හදලා දෙනවා. හැබැයි ඒකත් බවාංග චිත්ත වීතිය නෙමෙයි. ඒක උරව තින්නේ අර කියන ධ්‍යාන චිත්ත වීතිය. බවාංග චිත්ත වීතිය වාගේම ක්‍රියාත්මක වෙයි. දැන් අනේ මේ බවාංග හිත විරිහිතුයි කියන එක මේ අටුවාව කියා තියෙන එක. ඉතින් මේ බුද්ධ ප්‍රසාදුල ගැටුවාව තමයි කියන්නේ බවංග චිත්තයේ ප්‍රවාහතරයි කියන. පටිසන්ධියේදී ගත්ත ස්වභාවයක් ඇද්ද බවංගයේදී පවතින්නේ ඒකමයි. චුතියේදී පවතින්නේ ඒකමයි. වෙන අරමුණක් නැහැ. අරමුණකින් හදගත් එකක් ඉදිරිය ගොතර වෙන්නේ නැහැ. අපි දුක මරණාසන්න මොහොතක බය මුල් කරගත්ත ගතියක් හටගෙන ඉතින් ඒ ගතිය ආවා කියන. බය නිසා හටගත් ගතිය ප්‍රවාහතරයි. එහෙනම් බවංගේ ප්‍රවාහතරෙන්න පුළුවන්. බවාංගයේ ප්‍රවාහතර නම් පටිසන්ධියත් ප්‍රවාහතර වෙන්නේ. පටිසන්ධිය ප්‍රවාහතර නම් චතුර්ථ ඥානිය ලැබලා හිටන් බබලෝ උපදිනවා මිසක්. වෙන කොහෙද උපදින්නේ? මිනිසෙකෝ ත්‍රිසනෙක වෙන්න පුළුවන්. බවාංගයේ ත්‍රිසන්නුටත් තියෙනවා. ප්‍රවාහ වෙචිත්‍ය පහල කරන්න පුළුවන් ත්‍රිසන්නු. කොහොද ධර්මයේ ගැළපෙන්නේ?
උපත්මානේ වෙනස් කරන ප්‍රවාහතක් තියෙනවා.
උපම් බවාංගයේ වෙනස් කරන්න වෙන වීටි හිත් ගන්න පුළුවන්. වීටි දහ කරමු ගන්න. ආයෙරක උපම් බවාංගී කියන වීදිහිතක් වීදිහිතක් අතර කවදාවත් අතරක් කියලා බෑ බවාංගියක් නැතුව. උපම් බවාංගියක් නැතිව තමයි වීදිහිතකින් තව වීදිහිතක් වෙන්නේ. අර අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද කියලා. මුලින් චිත්තසන තුලව ක්‍රියාකාරීත්වයට ගියේ. ඔන්න ඔය කියන භවංග සිටේ අවස්ථා තුනක් ඉක්ම යනකන් තිබුණේ භවංගේ උපම් භවංගේ. පංචද්වාර ආවර්ජනය කරපු දැන පටන් ආවර්ජන චිත්තේ ක්‍රියා චිත්තය පහළ වුණා. භවංගේ හිඳලා ගියා. ඊට පස්සේ තියෙන ක්‍රියා චිත්තේ විතර ඒ මොකද? ඊට පස්සේ චක්කු විඥාන ආදී විඥාන චිත්තය ආවන චක්කු විඥාන ඒ චිත්තේ විතර තව එකක් නෑ. ඊට පස්සේ සම්පත්‍යයෙන් සම්පීර්ණ කියලා පිළිගන්නවා. ඒ භුක්තිය ගන්නවා. ඒක විපාක හිද්ද එකක්. ඊට අනුකූලව කටයුතු කරන්න එක බලවත් වෙනවා. කොටේ කටයුතු කරලා උත්පන්න චිත්තය පහළ වෙනවා. උත්පන්න චිත්තය පහනම් ක්‍රියා හිතක් වෙනවා. ඒක තමයි භවංගයේ නිමි. ඊට පස්සේ ඒකේ ජවන පහළ කරන ශක්තියක් නැත්නම් ඒක අත්ත අරමුණු මාර්ගයේ චිත්ත වීදී අවසාන වෙනකන් යනවා භවංගයන ත්‍විති භවංගයක් වෙනවා. ඒක ප්‍රවෘත්ති භවංගයක්. ඒක තමයි උපම් භවංගයේ නිමි. ඒ චිත්තක්ෂණ 17 අවසාන වෙච්ච ගමන් වාශිරිය උපම් භවංගයට වහිනවා. ඊට පස්සේ තමයි ආයිරිය නව චිත්ත වීදියක් ගොඩනගන්නේ. පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් ආයිත විද්‍යා කරනවා කියන පංචාරින් පංචද්වාරයෙන් ගත ආරවුණක් ගත්තෝ චිත්තක්ෂණ 17ක චිත්ත විද්‍යා ක්‍රියාත්මකයි මනෝද්වාරයෙන් ගත ආරවුණක් ගත්තොත් එහෙ චිත්තක්ෂණ 17ක ගානක් මිමක් නෑ හතක් වෙන්න පුළුවන් ඊට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න මේ වැඩි වෙනවා තව තවත් හුඟක් වෙඩිලා යන්නත් පුළුවන් ඒ ප්‍රවෘත්ති සමාධියකට අවශ්‍ය කරන්නා වූ පසුතලයේ තමයි හැදන්නේ සමනන්තරයේ තමයි අර නිරුත්තේජනය කරලා හදන්නේ. සමනන්තරයේ හැදුව සියල්ලම මේක ලැබෙන්නේ. ඒකට හේතුකාරක ජීවන මූල්‍ය ධර්ම තියෙන කෙනෙකුට ඒ නිරුත්තේජනය කරුවම ඉතින් තියන්න
පුළුවන්.
නැත්නම් අර බඩේ කියලා නෑ අන්ද වෙන්නේ නෑ. ඔව්. පොඩි දියත් වහන්න අන්න ඒකයි කියන්නේ. අර බඩේ අර විදිහට පවත්වාගෙන සකස් කර ගන්න ඕන. විදිහිත් වේලියක් මේ ඒ කියන්නේ ඒ ගන්නකොට මේ ඒ ගන්නේ මේ අර සමාධිය එහාට ගිහලා සමාපත්තියක් බලවත් කරනවා. සමාපත්තියක් වශයෙන් පත් කරගත්තාම ඊටත් ගොල වෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මකේ නීතිය. සමාධිය ක්‍රියාත්මක වෙනකොට භවංගෙ හිත් වේලිය කැඩෙනවා. ඒ නව භවංගෙ ඉතින් අර හටගත්ත තවලසි ඊට අනුකූල ටිකක් ගමන් කරලා ඉඳන් වෙනස් වෙනවා. වැඩිපුර ජවන් හිත් යම් පිටි යමකට ආරමුණු වෙලා ඒ පැත්තට වැඩෙනවා. ඒ මට්ටමල සමාධිය වැඩෙනවා. මිත්‍යා සමාධියක් හරි සම්මා සමාධියක් හරි ගැළපෙන සමාධිය වැඩෙනවා. ඒතකොට ඒ සමාධියේදී ජවන පහළ වෙනකොට ඒ ජවනී ස්වභාවයට අනුකූලව දිගටම පහළ වෙන පටන් ගන්නවා. අනුකූලව. අනේ ඒකේ මනෝද්වාර චිත්ත වීතියක් වෙනවා. මනෝද්වාර චිත්ත වීතිය ජවන බලවත් වෙනකොට වැඩිපුර යනකොට අපේ කායික පරිසරයේ කායික ස්වභාවයට අනුකූල වෙනවා. එහෙනම් යනු තමයි මේක පවත්තන්නේ. ඒක චිත්තජ කාන්දමක් ඇති කරලා. ඒ චිත්තජ කාන්දම ඊට අනුරූපව මේකේ වටේට ගෙනියනවා. කය වටේට. අ චුම්බක ශක්තිය කයට දෙනවා. දුන්නාට පස්සේ කය ඊට අනුරූප ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තියෙන් ප්‍රබෝධමත් කරලා ගන්නවා. දැන් කවරයා කුඹලා ගත්තාට පස්සේ උඩ කොච්චර ගහුවත් ගණනක් නෑ. කුඹ ගත්තාම උලම් බෝල්ට් එක ගහුවා. උඩ හිතෙන්නේ ඉන්නේ. හැබැයි කවරයට ඒක කරන්න පුළුවන් නැහැ. කවර සංකාරයක් මිනිස්සු අතර තියෙන අර බොරි මොකද? මොර බොඩි හදනවා කියලා තියෙන බොඩි බිල්ඩින් කියන. ඒකෙත් එහෙම සංකාරයක් තියෙනවා. මේ මස් පිළ බොම්බන්න පුරුදු කිරීමක් තියෙනවා. ඒ ව්‍යායාම කියලා මස් පිළ බොම්බලා ගත්තට පස්සේ ඒකට කොච්චර ගැහුවත් ගාහක් නැහැ. කවරයට ගැහුවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් ඇති වෙනවා. දැන් බෝල් මල් තලා ගන්නකොට එහෙම ආවේශේන. අන්න ඒ විලාසෙ හිත වෙන්නේ අන්න එහෙමද? ඔව් පිළිදෙන්නේ නැති කැලරක් ඉදින් නැත ඒකයි මේ මත් පිළි ඔකම ගල් කරනවා සද කරනවා සද කළාට පස්සේ මේ ස්වභාවිකව මේ කය නිකන් තියෙනා නෙමෙයි හිතට අනුකූලවයි මේ කය හැද ගෙන්නේ කය ශක්තිය ක්‍රියාත්මකෙන්නේ එහෙමයි ඒ හිතෙන් ගොඩනගෙන ශක්තියට අනුකූලව හැදෙන නිසා ඊට අනුකූල පරිසරයක් යම්කිසි අමනුෂ්‍යයක ඇතුළේ වෙලා හරි තමා විසින් ගොඩනගලා හරි ගත්තොත් එහෙම ඊට අනුකූලව හැද ගහෙනවා හැද ගන්නවා කියන්නේ විශාල ශක්තියක් මේ කයට ගැප් කරන්න පුළුවන් ඒ තියෙන ශක්තිය දුර්වල වෙලා තියෙනවා ඒ ශක්තිය ගැප් කරලා ගත්තහම එක්තරා කාන්දමක හැකෙනවා වගේ මේකයි ආරස්සාව වෙනවා. බාහිර දේ වදින්න නැතුව යනවා. එහෙම ශක්තියක් තියෙනවා කාන්දම් ශක්තියක් හා සම්බන්ධ. ශරීරයේ තියෙන පරමාණුක ශක්තිය ක්‍රියාත්මක වෙනවා ඊට අනුව ග්‍රහණ චක්‍රය බවට පත් වෙනවා. ඒතර ඒ මොකද වටන්ගෙන ඒ ශක්තිය ඉන්නකම් පිළියෙන් ඇන වදින්නේ තුවාලය හිටින්නේ එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකයි ඒ හැටි. ඉතින් පිරිසු බවාංග හිද පිරිසුදු වෙන්නේ නැහැ. බවාංග හිද පිරිසුදු නම් එහෙම ප්‍රතිසන්දියක් පිරිසුදු. ප්‍රතිසන්දියේදී ගත යම් අරමුණක් ඇත බවාංගයේ තියෙන්නේ තේ ආරම්භය. චුතියේ යනකම් චුතියේ යනකම් මොකදේ තියෙන්නේ තේ ආරම්භය. නිරෝධාවතිය වෙන්නේ ඒකයි. නිරෝධාවවදී තනිකර කර්මජ ක්‍රියාවලිය වෙන්නේ. කර්මජ ක්‍රියාකච්ඡය වෙනකොට කර්මයේ හටගත්තු ශරීරය විනාශ කරන්න බෑ. ඊට අනුකූල ක්‍රියාත්මක වීමකින් හැදෙන්නේ. ඒක වෙන බාහිර දෙකේ වාතයෙන් ජලයෙන් ඉන්නේ නිරෝධාවතියේ හවදිලා ඉන්න කෙනාගේ කය විනාශ කරන්න බෑ. ඉතින් ඒ ලාභයේ ප්‍රවාහවල චිත්තයේ නෙමෙයි ඒක එක්කගේ කර්ම ශක්තියේ.